ප්‍රශ්නංක 7 ගරු සුසන්ත කුමාර නවරත්න මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට
ගරු කථානායකතුමනි මම ප්‍රශ්නේ අහනවා
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි ගරු සුසන්ත කුමාර නවරත්න මන්ත්‍රීතුමා කාලෝචිත ඉතා වැදගත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙන්නේ පෝර සම්බන්ධව ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නයක් එතුමහනෝ පළවෙනි ප්‍රශ්නේ තඹුත්තේගම ගෝජන සේවා මධ්‍යස්ථානයේ පොහොර තොගයක් ගබඩා කර තිබෙන බව දන්නේද පිළිතුර ඔව් එසේනම් මෙම පොහොර ප්‍රමාණය කොපමණද MOP කිලෝග්‍රෑම් 41828.95 යූරියා මෙට්‍රික් ටොන් 0.3 0.7 ක ප්‍රමාණයක් අයන්නේ 3 MOP 2023 ජුනි මාසයේ සිට යූරියා 2022 2023 මහ කන්නේ සිට අයන්නේ 4 මෙම පොහොර තොග ගොවි ජන සේවා මධ්‍යස්ථානවල අලෙවි කිරීම සඳහා මිලදීගත් තොග නොවන අතර 2023 යලකන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ සහනාධාර පොහොර වැඩසටහන යටතේ ගොවීන් වෙත සහනාධාර මිලට බෙදා දීම සඳහා රජයේ පොහොර සමාගම් වෙතින් ගෝජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හරින ලද පොහොර තොගයකි. එසේම මෙම පොහොර තොග 2023 ජුනි මාසයේ 21 25 27 29 යන දිනවල ගෝජන සේවා මධ්‍යස්ථාන වෙත ලැබී ඇති අතර ඒවන විට 2023 යලකන්නේ වගා කටයුතු අවසන් වී ඇති බැවින් ගොවීන්ගේ MOP පොහොර අවශ්‍යතාවය සම්පූර්ණ වී තිබුණි. 2023 යලකන්නේ පසු ඉතිරි පොහොර මුදල් අයකර අලෙවි කිරීමට උපදෙස් ලැබී ඇත. එබැවින් කලින් කලට මිල ගණන් වෙනස් වන MOP පොහොර අලෙවි කිරීමට ලද උපදෙස් අනුව විවිධ මිල ගණන් යටතේ පොහොර අලෙවි කිරීම පිළිබඳ විස්තර පහතින් දක්වා ඇත. 2023 යලකන්නේ ආරම්භයේ ගබඩාවේ පැවති පොහොර තොගය කිලෝග්‍රෑම් 5260.95 2023 යලකන්නේ පොහොර ලැබීම් කිලෝග්‍රෑම් 50000යි ගබඩාවේ පැවති මුළු පොහොර තොගේ එකතුව කිලෝග්‍රෑම් 55260.95 පොහොර අලවියට අදාළ විස්තර ඉදිරිපත් කළ තියෙන ගරු කථානායකතුමනි 2023 යලකන්නේ වවුචර්ස්පත් සඳහා බෙදා දුන් පොහොර තොගය කිලෝග්‍රෑම් 5582ක් 2023-24 මහකන්නේ කිලෝග්‍රෑම් 50ක පොහොර මිටිය රුපියල් 14,000 බැගින් කිලෝග්‍රෑම් 210ක් 2023-24 මහකන්නේ කිලෝග්‍රෑම් 50ක පොහොර මිටිය රුපියල් 9,000 බැගින් කිලෝග්‍රෑම් 2,705ක් 2024 යලකන්නේ කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 9,000 බැගින් කිලෝග්‍රෑම් 2,080ක් 2025 යලකන්නේ කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 8,500 බැගින් කිලෝග්‍රෑම් 30ක් 2025-26 මහකන්නේ කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 7,700 බැගින් කිලෝග්‍රෑම් 2,825ක් මේ විදිහට අලෙවි කරාට පස්සේ දැනට ඉතිරිය තියෙනවා කිලෝග්‍රෑම් 41,828.95ක ප්‍රමාණයක් යූරියා මෙට්‍රික් ටොන් 0.3 0.7 ප්‍රමාණයක් තියෙනවා 2022-23 මහකන්නේ විභාගව සඳහා සහනාධාර පොහොර වැඩසටහන යටතේ කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙන් ලැබුණු පොහොරවලින් ඉතිරිය වේ. තඹුත්තේගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ තඹුත්තේගම නගරයේ ඉතාම ආසන්නයේ පැවති බැවින් හා පුජ්ජලික පොහොර සැපයුම්කරුවන්ගේ තරංකාරී මිල ගණන් වලට ගැළපෙන ලෙස මිල වෙනස් කරමින් පොහොර අලෙවි කිරීමට ගොවිජන සේවා මධ්‍යස්ථානය හැකියාව නොමැති බැවින් තවදුරටත් විශාල පොහොර තොගයක් ඉතිරිව පවතී. කියන්නේ 2023 ඉඳලා මේ තොග ඉතිරිව පවතිනවා කියන එක තමයි පිළිතුරේ වාර්තා කරන්නේ. අයන්නේ 5 එම පොහොර තොගය ගොවීන් වෙත බෙදා දීමට සැලසුම් කර තිබේද? පිළිතුර ඔව්. එතුමහනම අයන්නේ 6 එසේනම් මේ සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද? කෘෂිකර්ම පරිශ්‍රණ නිෂ්පාදන සහකාර නිලධාරීන් ගෝජන සේවා කාර්ක සභාව හා ගෝජන සංවිධාන හරහා දැනුවත් කිරීම කන්න රැසීමවලදී ගොවීන් දැනුවත් කිරීම ගොවිජන බැංකුව හරහා ණය පදනම මත පොහොර ලබා දීමට කටයුතු කිරීම. අයන්නේ 7 ඉහත පොහොරතොගයේ ගොවීන්ට බෙදා දෙන දිනය කවරේද යන්නේ එතුමා සභාවට ඉදිරිපත් කරන්න කියලා ප්‍රශ්න කරනවා. ගොවීන්ගේ ඉල්ලීම අනුව පොහොර අලෙවි කරනු ලබන බැවින් තොග අවසන් වන දිනය නිශ්චිතව සඳහන් කළ නොහැකිය. ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම දැන් ඇමතිතුමා ලබා දුන්නු පිළිතුරු අනුව තවත් වසර 3කට ආසන්න කාලයක් මේ ගබඩාවේ කිලෝ 41,000කට වඩා පොහොර ප්‍රමාණයක් ගබඩා සංචිතයේ තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙන්නේ කිලෝ 41,000කට වඩා ප්‍රමාණයක් මේ තියෙන එක බෙදනවා කියලා ඉවරලා බෙදා දෙන්න සූදානම් කියලා ඉවරලා මම මහ ප්‍රශ්නකට උත්තරයක් දීලා තියෙනවා. එකක් දිගින් දිගටම අපේ රටේ ප්‍රශ්නයක් තිබ්බා මේ පොහොරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන්, ප්‍රමිතිය සම්බන්ධයෙන්. එනිසා මම ගරු ඇමෙත්තුමාගෙන් අහන්න කැමති, මේ පොහොර බෙදා දෙන්න පෙර දැන් වසර 3කට ආසන්න කාලයක් මේ ගබඩාවේ රඳවාගෙන තිබෙන මේ පොහොරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පරීක්ෂා කරලද නැද්ද, කොහොමද මේක බෙදලා දෙන්නේ කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න කැමති.
ගෞරවනීය මන්ත්‍රීතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නයට අදාළව පොහොර ලේකම් කාර්යාලය විසින් ඉදිරිපත් කරන තොරතුරු අනුව යූරියාවල තත්ත්වයේ බාලය වීමක් සඳහන් වෙන්නේ නැහැ. මේ කන්නේදී ගොවීන්ට පරිභෝජනය සඳහා නැත්නම් ගොවීන් වගාවට යෙදවීම සඳහා භාවිත කරන්න පුළුවන් කියන සහතිකය ලැබිලා තියෙනවා. ඒ වගේම MOP පොහොර සම්බන්ධයෙන් යම් පරීක්ෂණයක් කළා වගාවට යෙදීමට සුදුසුද කියලා සොයා බලලා නිදහස් කරන්න තමයි තීන්දුව කළ තියෙන්නේ. ඒ අනුව යූරියා නිකුත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇවිල්ලා නැහැ. තාක්ෂණිකව යූරියාවල තත්ත්වය හොඳයි කියන සහතිකයේ තියෙනවා. ඒ නිසා ගොවීන්ට නිකුත් කරනවා. අනිකුත් පොහොර සම්බන්ධයෙන් පරීක්ෂා කරලා බලන තමයි වෙළඳපොළට නිකුත් කිරීම සඳහා කටයුතු කරන්න දැනට ආයතන විදියට සූදානම් වෙමින් තියෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා,
මේ දෙවෙනි අතුරු ප්‍රශ්නයේ ගරු කතානායකතුමනි, වසර 3කට ආසන්න කාලයක් දැන් පොහොරවල ගොවි ජනතාවට විශාල අවශ්‍යතාවයක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ හෙක්ටයාර අක්කර ගත්තොත් අක්කර ලක්ෂ 20000කට ආසන්න ප්‍රමාණයක් මාස් කන්නේ වගා කරනවා, යල් කන්නේකින් දෙකෙන් පංගුවක් වගා කරනවා. හැබැයි මෙච්චර අවශ්‍යතාවයක් තියද්දී මෙච්චර පොහොර ප්‍රමාණයක් තොගයක් මේ ගබඩාවල රඳවාගෙන තබාගෙන තිබීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නේද කියලා මම අහනවා.
ගරු නීජ මහත්මයා,
ගරු කතානායකතුමනි, වර්තමානයේ වෙනකොට මේ ලෝකයේ ඇති වෙලා තියෙන තත්ත්වයන් එක්ක පොහොර සැපීමේ යම් ගැටලුවක් පැන නැගිලා තිබුණා. දැනට ඒක සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. කොහොම නමුත් මේ අර්බුදයේ ඇතුලේ මන්ත්‍රීතුමා අහන විදියට එක පොහොර ගබඩාවක මෙවැනි තොගයක් වසර ගණනාවක් පුරා තබා ගැනීම සම්බන්ධයෙන් ඇතරම සොයා බැලීම අවශ්‍ය වෙන නිසා අපි අමාත්‍යාංශ විදියට දැනට මේ පිළිබඳ යම් පරීක්ෂණයක් කළා. මේ පොහොර ගොවීන්ට බෙදා නොදී ගබඩා කර තබා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අවශ්‍ය කටයුතු අදාළ නිලධාරීන් දැනුවත් කළා. දැනට මේ වෙනකොට කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා අපට තව කෙටි කාලයක් ඇතුළත මේ පොහොර නිකුත් නොකර ගබඩා කරගෙන තබා ගැනීම සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණය කළා. ඒකේ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් චූටි කාලයක් ඒ සඳහා ගත වේ කියන එක තමයි නිලධාරීන් පැත්තෙන් කියන්නේ. ඒ සඳහා අවශ්‍ය උපදෙස් දීලා ක්‍රියාමාර්ග ගන්න කියන මැදිහත් වීම කරලා තියෙන්නේ. කොමිසති
ප්‍රශ්න අංක 8 ගරු නීතිඥ චමින්ද්‍රාණි කිරියල්ල මහත්මිය, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ඇසින්න. ගරු මන්ත්‍රීතුමිය,
ගරු කතානායකතුමනි, මම අසනවා.
ගරු අග්‍රාමාත්‍යතුමිය,
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක 1 පිළිතුර 2015 වර්ෂයේ අපයෝජන සහ හිංසන ක්‍රියා සංඛ්‍යාව 69යි, 2016 67යි, 2017 78යි, 2018 86යි, 2019 85යි, 2020 66යි, 2021 62යි, 2022 82යි, 2023 117යි, 2024 155යි, 2025 159යි, එකතුව 1226යි. ප්‍රශ්න අංක 2, එම අපයෝජන සහ හිංසන ක්‍රියා හේතුවෙන් පාසල් හැර යාම් 425ක් සහ සියදිවි නසා ගැනීම් 6ක් වාර්තා වී ඇත. ප්‍රශ්න අංක 3 පිළිතුර, පාසල් තුල උපදේශන වැඩසටහන් ශක්තිමත් කිරීම අනිවාර්ය අධ්‍යාපන නියෝග යටතේ පැමිණීමේ කමිටු සක්‍රිය කර පාසල් නොයන දරුවන් පාසල් ගත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ගුරු විදුහල්පති සේවාරම්භක පුහුණු පැවැත්වීමේදී ගුරු ආචාර්ය ධර්ම පිළිබඳ දැනුවත් කිරීම Search for common grounds වැනි රාජ්‍ය නොවන සංවිධාන හා ළමා ආරක්ෂක අධිකාරිය සම්බන්ධව කරගනිමින් පළාත් පත්මට්ටමින් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය අධීක්ෂණය සඳහා පරිවාස හා ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැවිරීම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය සමග සම්බන්ධීකරණ පවත්වා ගැනීමෙන් මෙවන් අනතුරුදායක තත්ත්වයන් කල් ඇතුව හඳුනා ගැනීම හා ඒ සම්බන්ධව දරුවන් හා දෙමාපිය වැඩිහිටියන් ලෙස ක්‍රියාකාරී විය යුතු ආකාරය සම්බන්ධව දැනුවත් කිරීම හරහා මෙවන් අපයෝජන හා හිංසාවලට මුහුණ දෙන පාර්ශව නෛතික ක්‍රියාවලිය වෙත නොපැකිලව යොමු කිරීම 4. පිළිතුර පාසල් ප්‍රජාවට ළමා හිංසනය හා අපචාර සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ හිංසනයන් අපචාරයන් හෝ අපයෝජනයක් සිදු වූ විට ඒ පිළිබඳ ගත හැකි ක්ෂණික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ළමා පරපුර හා විදුහල්පතිවරු දැනුවත් කිරීම ළමා හිංසනය හා අපයෝජනය සම්බන්ධයෙන් වූ දඬුවම් නිසි පරිදි කඳිනිමින් ක්‍රියාත්මක කිරීම පාසල් තුල සිදුවන හිංසනය සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කර දරුවන් හා දෙමාපියන් අතර මනා සම්බන්ධතාවයක් ගොඩනැගීමට සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා පාසල් උපදේශන සේවාවන් විධිමත් කිරීම තවද පාසල් තුල විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශය විසින් මීට පෙර නිකුත් කරන ලද 2016/04/29 දින ඇති අංක 12/2016 චක්‍රලේඛයේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 461 ඇලීරක් 212 FRH 3 කරුණු කෙරෙහිදී එනම් කිසිදු දරුවෙකුට දඬුවම් කිරීමේ ක්‍රමයක් ලෙස හෝ වෙනත් හේතුවක් නිසා හෝ කිසිදු ශාරීරික හෝ මානසික හෝ හානියක් සිදු නොකළ යුතුය. කිසිදු ආකාරයක ශාරීරික දඬුවමක් කවර මට්ටමකින්වත් සිදු නොකළ හැකි අතර වැරදිකරුවන්ට නීති අනුව කටයුතු කරනු ලැබේ කියන නඩු තීන්දුව පිළිබඳ අවධානය යොමු කර කටයුතු කරන ලෙසට සියලුම අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම් දෙමින් 2026/03 දින ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අංක 11/2026 දරන නව චක්‍රලේඛනය නිකුත් කර ඇත. ඊට අමතරව ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නය පිළිබඳ සම්බන්ධීකරණ ආයතන ගණනාවක් තියෙන නිසා ඒ ව්‍යුහාත්මක ගැටලු පිළිබඳ අධ්‍යයනයක් සහ වාර්තාවක් සපයන්න අපි ගිය අවුරුද්දේ මහාචාර්ය අශ්විනී ප්‍රනාන්දු සහ මහාචාර්ය ගමිලා සමරසිංහ පත් කළා. ඒ වාර්තාව අපි ලබාගෙන අපි කාන්තා කටයුතු අමාත්‍යාංශයත් එක්කත් පොදු වැඩපිළිවෙලක් ඒ ව්‍යුහාත්මක ඒ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳ අපි ඒ වාර්තාව ඉදිරිපත් කළා. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය එක්ක වැඩ කරමින් ඉන්නවා.
ගරු මන්ත්‍රීතුමිය,
බොහොම ස්තුති ගරු අගමැතිතුමනි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයකට කථානායකතුමනි, විශේෂයෙන්ම යම්කිසි සිසුවියෙක් අපයෝජනයට හා ඉන්සිඩෙන්ට ලක්ුණාම් පසුව පාසල් හැර යාම එහෙම නැත්නම් සිය දිවි නසා ගැනීමට එක් හේතුවක් තමයි ඒ අදාළ සිද්ධිය පිළිබඳව තොරතුරු සන්නිවේදනය වන ආකාරය. The way the particular information is communicated, විශේෂයෙන්ම මේ පාසල ඇතුළත එහෙම නැත්නම් මහජනතාවට ඒ සිද්ධිය පිළිබඳව දැනුවත් කරන ආකාරය නිසා ඒ දරුවාගේ පවුලේ අය ඇතුළු අනිකුත් පාසල් සිසුවියන් ඒ වගේම අනිකුත් දරුවන්ට ඒක විශාල වශයෙන් බලපානවා. I think you must have heard things like copycat suicide. ඒ කියන්නේ යම්කිසි ඒ අදාළ සිද්ධිය පිළිබඳව වාර්තාව නිකුත් කරනකොට ඒ පිළිබඳව අනිකුත් සිසුවියන් ඒ සම්බන්ධයෙන් දැනුවත් වීම නිසා ඒ ආකාරයටම ක්‍රියා කිරීමේ ප්‍රවණතාවය වැඩිවීම නිසාම විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය වගේම යුනිසෙෆ් ආයතනය වැනි ආයතන මගින් ගයිඩ්ලයින්ස් කියන මාර්ගෝපදේශ නිකුත් කළා තියෙනවා. ඉතින් මම ගරු අගමැතිතුමගෙන් අහන්න කැමති ඔබතුමිය අධ්‍යාපන අමාත්‍යාංශය බාර ගැනීමෙන් පස්ස පසුව මෙවැනි ගයිඩ්ලයින්ස් වෙනස් කරලා තියෙනවද මේ තොරතුරු සංනිවේදනය සම්බන්ධයෙන්?
ගරු අග්‍රාමාත්‍යතුමනි,
ගරු කතානායකතුමනි, ගයිඩ්ලයින්ස් අපි බැලුවා. ඒති පවතින ඒවා පිළිබඳ අලුත් කිරීමක් අවශ්‍ය නැහැ. නමුත් අපි නැවත වතාවක් ළමා ආරක්ෂක අධිකාරිය විසින් අපිත් සම්බන්ධ වෙලා සියලුම මාධ්‍ය ආයතන එකතු කරලා මේ පිළිබඳ දැනුවත් කරා සහ මේක ක්‍රියාත්මක කරන්න. ඊට පස්සේ මාධ්‍ය අමාත්‍යාංශ එක්කත් අපි මේ පිළිබඳව දිගින් දිගටම කතා කරනවා. එකක් මේවා වාර්තා නොකර ඉන්න, වාර්තා කරනකොට ඒ විස්තර නොදා වාර්තා කෙරුවත් ඒ විස්තර සහලා දරුවන්ගේ පෞද්ගලිකත්වය රැකෙන විදියටත් ඒ සිද්ධිය විස්තර නොකරන ලෙස ඒ ගයිඩ්ලයින්ස් වල දැනටත් තියෙනවා. ඒක ක්‍රියාත්මක නොවන එක ප්‍රශ්නයක්. ඒ පිළිබඳව අපි දිගින් දිගට මාධ්‍ය ආයතන සමග සාකච්ඡා කරනවා. අපිට කරන්න පුළුවන් ඔවුන් දැනුවත් කිරීම සහ ඉල්ලීම් කිරීම අපි අමාත්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලලා තියෙනවා. මේක තවදුරටත් නියාමනය කළා මේ පිළිබඳ මාධ්‍ය ආයතන වලට ක්‍රියාත්මක වෙන්න කියන එකත් අපි ඉල්ලා සිටිනවා.
ගරු මන්ත්‍රීතුමිය,
මාධ්‍ය ආයතන පමණක් නෙමෙයි ඒ පාසල් ඇතුළතත් ඒක සාමාන්‍යයෙන් කමියුනිකේට් වන කිරීම සම්බන්ධයෙන්ුත් මං හිතන ගැටලු තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබතුමිය
ගරු අග්‍රාමාත්‍යතුමිය
අනිවාර්යයෙන්ම ගැටලු පිළිබඳ ඒක තමයි අර දැනුවත් කිරීමේ වැඩසටහන් සහ නිරන්තර එවැනි සිද්ධීන් තුළ අර මහාචාර්ය අශ්විනී ප්‍රනාන්දු සහ මහාචාර්ය ගමිල සමරසිංහ අපිට ඉදිරිපත් කළා තියෙන වාර්තාවෙත් ප්‍රෝටෝකෝල් එකක් ඔවුන් හඳුන්වා දීලා තියෙනවා. මෙහෙම අවස්ථාවක පාසල ප්‍රතිචාර දැක්විය යුතු වික්‍රමය ගැන. ඉතින් මේකත් අපි සර්කියුල් එකක් හැටියට, රෙගියුලේෂන් එකක් හැටියට පාසල් පද්ධතියට නිකුත් කරලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමෝ දෙවන ප්‍රශ්න.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය අපේ ගරු අර්චන මන්ත්‍රීතුමා අසන.
ගරු අර්චන මන්ත්‍රීතුමා,
ගෞරව ප්‍රයිම මිනිස්ටර් அவர்களே, ஒரு குழந்தையினுடைய அடிப்படை தேவை என்பது வந்து கல்வி. கிட்டத்தட்ட கிளிநொச்சி வந்து இருக்கிற 25 மாவட்டங்களில் கிளிநொச்சி மாவட்டம் வந்து அதிகுறைந்த பெறுபவர்களுடைய மாவட்டமாக இருக்கிறது. வடமாகாணத்தை எடுத்து பொறுத்த வரைக்கும் ஜாழ்ப்பாணம் தவிர்த்து மிச்ச 4 மாவட்டங்களுக்கும் ஆசிரியர்கள் ஜாழ்ப்பாணத்தில் இருந்தான் வந்து போகிறார்கள். அண்மையில் உங்களுடைய ஆளுநரால் அவசிய தேவை கருதி இடமாற்றம் வந்து 190 ஆசிரியர்களுக்கு கிளிநொச்சியில் இடமாற்றம் செய்யப்பட்டிருந்தது. அதே நேரத்தில் அதை மனித உரிமைகள் ஆணைக்குழு தற்சமயம் நிப்பாட்டி இருக்கிறது. அதே நேரம் கிளிநொச்சி மற்றும் பகுதிகளில் இருக்கிற 360 மேற்பட்ட ஆசிரியர்களை ஜாழ்ப்பாணத்துக்கு டிரான்ஸ்பர் பண்ணி அந்த ஆசிரியர்கள் வந்திருக்கிறார்கள். இப்போது இந்த குறைந்த பெறுபவர்களுடைய கிளிநொச்சி, முல்லைத்தீவு, வவுனியா, மன்னார் போன்ற மாவட்டங்களில் அடிப்படை உரிமை, அந்த குழந்தைகளுக்கு ஆசிரியர்கள் இல்லாத ஒரு நிலைமையை உங்களுடைய ஆளுநர் வேதநாயகன் ஏற்படுத்தி இருக்கிறார். அது தொடர்பாக கல்வி அமைச்சர் ஏதாவது எங்களுக்கு தகவலை தெரிவிக்க முடியுமா என்று
கேட்டுக்கொள்கிறேன்.
ගරු කතානායකතුමනි, අපේ මාරු කිරීම නිකන් එහෙම හිතුමතයට අපි සිද්ධ කරන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඒක ක්‍රමවේදයක් අනුව සිද්ධ වෙන්නේ. අපි දන්නවා අත වශයෙන්ම උතුරු පළාතේ ගුරු පුරපාඩු ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම කිලිනොච්චි, මන්නාරම, වවුනියා වගේ ප්‍රදේශවල, මුලතිව් දිස්ත්‍රික්කවල මේක බරපතල ප්‍රශ්නයක්. ඒක ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක වෙන්න මේ වැඩ පිළිවෙල අපි යෝජනා ගණනාවක් සහ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එකක් මේ අවුරුද්දේ ගුරුවරුන් බඳවා ගැනීමට අපි සැලසුම් කරලා තියෙනවා. ඒක මැයි මාසේ විභාගේ පවත්වන්න අපි දින යොදවලා තියෙනවා. ඒ වගේම විද්‍යාපීඨ වලින් එළියට එන ගුරුවරුනුත් මේ අවුරුද්දේ අපි ස්ථානගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට විශේෂයෙන්ම මේ පුරප්පාඩු තියෙන තැන වලට අපි ප්‍රමුඛතාවය දෙන්න තමයි සැලසුම් කරන්නේ. ඔව්, එහෙම නවත්තලා තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කළ හැකි. ගරු කතානායකතුමනි, අපිත් ඉල්ලා සිටින්නේ මෙතුමා කියන දේ හරි. සියලුම ගුරුවරුන් සියලුම කියන එක අසාධාරණ, බොහෝ පිරිස් උත්සාහ කරන්නේ යාපන දිස්ත්‍රික්කය තුල ඉන්න. එතකොට මේක යම්කිසි විදියකට සංස්කෘතියක් බවට පත් වෙලා තියෙනවා. ස්ථානගත කරනකොට හෝ මාරු කිරීම කරනකොට අර කැමැති තැනින් අයින් වෙන්න හෝ හපව් ඒ තැනට යන්න උත්සාහ කරන එක. අපි මේක දිගින් දිගටම කියන්නේ මේක ඒ විදියට බෑ අර ගුළු තුලනයක් සිදු වෙන විදියට තමයි අපි තීන්දුව తీරන ගන්නේ ඒ තීන්දුව తీරන නැවත අභියෝගයට පත් කරන්න එපා අපි පිළිබඳ appeals දෙන්න එපා ඒ ස්ථානගත කරන විදියට ඒ ගුරු තුලනයට ප්‍රමුඛතාවය දීලා ඒවා බාර ගන්න කියන ඉල්ලීමත් අපි ගරු මන්ත්‍රීවරුන්ගෙනුත් ඉල්ලා සිටිනවා විශේෂ ඕක යාපනයේ දිස්ත්‍රික්කයේ තුලක් ගරු කතානායකතුමනි ටිකක් දුර පරාත් වලට ගියාම එහෙම නැත්නම් දූපත් වලට ගියාම නැවත වතාවක් ওই ප්‍රශ්නෙට අපි මුහුණ දෙනවා
ප්‍රශ්න අංක 9 ගරු ලාල් ප්‍රේමනාත් මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි මම ප්‍රශ්න යොමු කරනවා
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි පිළිතුරු ලබා දෙනවා අයන්න එක පළවෙනි ප්‍රශ්නේ යටතේ අහනවා අස්වැසුම් වැඩසටහන සම්බන්ධයෙන් ලබා දී ඇති අභියාචනා සහ විරෝධතා සම්බන්ධයෙන් කොපමණද කියලා. එතකොට අභියාචනා විදියට 61964ක් ලබා දීලා තියෙනවා. විරෝධතා විදියට 6295ක් ලබා දීලා තියෙනවා. ඊපස්සේ ප්‍රශ්නාංක 2 ඒ අතුරින් निराකරණය වෙමින් පවතින ඒවා ගැන අහනවා. එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභියාචනා කමිටු මගින් විභාග කර සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අනුමැතිය සඳහා මේ වන විට 57,770ක ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ප්‍රශ්නාංක 3 निराකරණ ක්‍රියාවලිය අවසන් කිරීමට අපේක්ෂා කරන කාලවකවානු පිළිබඳව අහනවා. 2026 මාර්තු 13 වෙනි දින සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය සඳහා ලැබී ඇති අතර ප්‍රතිලාභියා විසින් ගිනුම් විවෘත කළ වහාම ප්‍රතිලාභ ගෙවීමට කටයුතු සිදු කෙරේ. ප්‍රශ්නාංක A1 පිළිතුර දැනටමත් විද්‍යාත්මක පදනම මත තෝරා ගැනීමේ ක්‍රමවේදයක් හා ඒකාබද්ධ සුභසාධන කළමනාකරණ ඩිජිටල් පද්ධතියක් පවත්වාගෙන යනු ලැබේ. ඉදිරියේදී තවදුරටත් එම පද්ධතියේ අඩුපාඩු සලකා බලමින් එම පද්ධතිය තෝරා ගැනීමේ ක්‍රමවේද සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. අංක 2 අදාළ නැත. අංක 3 විදියට අහනවා ව්‍යාජ තොරතුරු මත ප්‍රතිලාභ ලබාගත් පුද්ගලයන් හඳුනාගෙන තියෙනවද? ඔව්. අංක 4 එම මුදල් අය කරගන්න අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද කියලා අහනවා. ඔව්. ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. පස්වැනි එක විදියට අහනවා එසේනම් අය කරගත් මුදල් ප්‍රමාණය ඒකට පිළිතුර තමයි නීතිමය ක්‍රියාමාර්ග මේ වෙනකොටත් අවසන් වෙලා නැහැ. ඒක හින්දා නිශ්චිතව මේක සඳහන් කරන්න බෑ කියන එක. ඇයන්න විදියට අහනවා ජීවන වියදම් 90 අස්වැසුම් ප්‍රතිලාභ ගැළපීමට යෝජනා වී තිබේද? මේ වන විට නැත. නමුත් අපි නව රජයේ පත් වුණාට පස්සේ අස්වැසුම ලාභීන්ට පැහැදිලිවම ඒ දීමනා වැඩි කරලා දෙන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරලා තියෙනවා. අංක 2 ප්‍රතිලාභී පවුල් සංඛ සවිබල ගැන්වීමේ වැඩසටහන් ආරම්භ කිරීමට පියවරගෙන තිබේද? ඔව්. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සවිබල ගැන්වීම ක්‍රියාත්මක කෙරේ. අංක 3 ඒ සඳහා දේශීය හෝ විදේශීය අරමුදල් වෙන් කර තිබේද කියලා අහනවා. ඔව්. ඒ පිළිබඳව අහනවා. එතකොට 2026 වර්ෂය සඳහා දේශීය ප්‍රතිපාදන විදියට සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල විදිහට මිලියන 346.36ක් වෙන් කරලා තියෙනවා. අමාත්‍යාංශ අරමුදල විදිහට රුපියල් මිලියන 3700ක් වෙන් කරලා තියෙනවා. විදේශීය ප්‍රතිපාදන විදිහට ගත්තාම ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 1106යි ආසියානු සංවර්ධන බැංකු ප්‍රතිපාදන රුපියල් මිලියන 205ක් වෙන් වෙලා තියෙනවා. එයන්න පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට මම අහන්න කැමතියි. අපි දන්නවා මේ අස්වැසුම ව්‍යාපෘතිය කියලා කියන්නේ බිම් මට්ටමේදී අපි මුහුණ දෙන ලොකු ගැටලුවක් බවට පත් වෙලා තිබුණා. දැනුත් ඒ තත්ත්වය ඒ විදිහටම යම් ප්‍රමාණයක තියෙනවා. මොකද මේක අපිට ආණ්ඩුවක් හැටියට පිරිමසා ගන්න බැරි තැනකට තල්ලු වෙලා තියෙනවා කියලා මට හිතෙන්නේ. ඒ නිසා මම ඇමතිතුමාගෙන් ඉල්ලා හිටනවා වැඩි අවධානයක් යොමු කරන අතරතුර දැන් මේ මොහොතේ ජාත්‍යන්තරව අපිට පාලනය කරන හැකි තත්ත්වයන් තුළ මතුවලා තියෙන මේ යුද්ධමය තත්ත්වය තුළ එවැනි ඉතාමත් දරිද්‍රතාවයෙන් සහන බලාපොරොත්තු සිටින ජනතාව වෙනුවෙන් ඔබ අමාත්‍යාංශයේ පැත්තෙන් මේ වෙනකොට මොනව හරි ගත් පියවරක් පිළිබඳව පැහැදිලි කිරීමක් මා බලාපොරොත්තු වෙනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නයට පිළිතුර විදිහට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව විසින් යෝජනා කරලා තියෙනවා මේ අස්වැසුම යෝජනාකමේ ඇතුළේදී ඒ කියන්නේ ප්‍රතිලාභියා තෝරා ගන්න අවස්ථාවේදී ඒකට ලකුණු දෙනකොට බරතැවීමක් සිදු කරන්නේ නැහැ. ඒක හින්දා මේක හරියට අධ්‍යයනය කරලා මේක සංශෝධනය කරලා නිසි පිළිස මේක ඇතුළට ගන්න පුළුවන්ද කියලා සලකා බලලා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් ගන්න කියලා. අන්න ඒ නිර්දේශය අනුව මේ වෙනකොටත් අස්වැසුම මණ්ඩලය විසින් විද්වත් මණ්ඩලයක් පත් කරලා තියෙනවා. ඒ විද්වත් මණ්ඩලය විසින් මේ වෙනකොට අදාළ ඒගොල්ලන්ගේ නිර්දේශ මේ වෙනකොට දල නිර්දේශ ලබා දීලා තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ නිර්දේශ පදනම් කරගෙන මේ පද්ධතිය තවදුරටත් වෙනස් කරලා ඒ මේකට සුදුසුකම් ලාභ ඒ කියන්නේ සුදුසුකම් ලබන පිරිස් තවදුරටත් මේකට ඇතුළත් වෙලා නැත්නම් ඒ පිරිස් නිවැරදිව හඳුනා ගැනීමටත් ඊටත් අමතරව සමාජයේ තවත් චෝදනාවක් තියෙනවා මේකට ලැබිය යුතු නොවන පිරිසුත් මේකට ඇතුළත් වෙලා ඉන්නවා කියලා. ඒ සියලු නිවැරදි කිරීම් ලබලා අස්වැසුම ලබන්න සුදුසු නියමම පුද්ගලයන් අඳුරගෙන ප්‍රතිලාභින් අඳුරගෙන ඔවුන්ට අස්වැසුම ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරන්න මේ වෙනකොට කටයුතු සිද්ධ වෙමින් පවතිනවා.
ගරු මන්ත්‍රීතුමා
කතුනායි බොහොම ස්තුතියි කරු කතානායකතුමනි. මගේ දෙවැනි ප්‍රශ්නේ හැටියට අපි දන්නවා මේ 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 ජන කණ්ඩායම කියලා කියන්නේ ඉතාමත් තාක්ෂණීය පැත්ත අධ්‍යාපන පැත්තෙන් ඉතාමත් පසු තැනක ඉන්න පිරිසක්. එනිසා නවරජයේ ඩිජිටල් කරණය සහ තාක්ෂණීය පාවිච්චි කිරීම තුලත් යම් ප්‍රමාණයකට මේ අය අපහසුතාවයට පත් වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. එයාලට අවශ්‍ය තොරතුරු දී ගන්න බැරි, එහෙම නැත්නම් නිලධාරීන් තෙකේ ගනුදෙනු හොමාරු කර ගන්න බැරි තැන් වලදී අපිට එහෙම විශාල පිරිසක් හමු වෙමින් තියෙනවා. මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවද කියලාත් සහයට ඇති පිළියම් මොනවද කියලා දැනගන්න කැමතියි.
ගරුණීය ජමාත්‍යතුමා,
අර විද්වත් කමිටුව විසින් අදාළ නිර්දේශ වලින් මේවා අඳුනගෙන තියෙනවා. ඒ අඳුනගත්ත නිර්දේශ ක්‍රියාත්මක කරමින් මේ පද්ධතිය තවදුරටත් සරල කරලා දැන් යූසර් ෆ්‍රෙන්ඩ්ලි බවට පත් කරලා ඒගොල්ලන්ට අදාළ කටයුතු පහසු වෙන කරගන්න අවශ්‍ය විදිහට ඒක ඉදිරියේදී සකස් කරන්න අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ඊටත් අමතරව ඕනෑම කෙනෙකුට අර තාක්ෂණයක සම්බන්ධ නැති කෙනෙකුට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහාම එතන නිලධාරීන් ඔවුන්ට මේ සඳහා සම්බන්ධ වෙන්න කොහොමද දත්ත ඉදිරිපත් කරන්නේ කියලා ඒ කටයුතු වෙනුවෙන් මැදිහත් වෙලා ඒවා සිදු කරලා දෙන්න ඒ නිලධාරීන්ට සියලුම දෙනාට මේ වෙනකොට උපදෙස් දීලා තියෙනවා. අන්න ඒ ආකාරයෙන් තමයි අපි ඔවුන්ට මේ අවස්ථාවේ තාක්ෂණය සම්බන්ධව ගැටලු තියෙන අයට උදව් කරන්න මේ රජයේ විදිහට මැදිහත් වෙලා තියෙන්නේ.
දෙවෙනි වටයේ ප්‍රශ්න අංක 4 ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට ප්‍රශ්නය අහන්න. ගරු මන්ත්‍රීතුමා විජේසිංහ මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් අහනවා.
ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස් මහතා.
වත්මන් ගෝලීය යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ඉන්ධන ආරක්ෂාව ෆියුල් සිකියුරිටි තහවුරු කිරීම ප්‍රමාණවත් සංචිත පවත්වා ගැනීම සහ අනාගතයේ ඇතිවිය හැකි අර්බුදයකදී ඉන්ධන කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් රජයේ වර්තමාන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කර ගැනීම අත්‍යවශ්‍ය වන නිසා බලශක්ති ඇමතිවරයාගෙන් පහත සඳහන් කරුණු පිළිබඳව විස්තරාත්මක පිළිතුරු අපේක්ෂා කරමි. මෙරටට ඉන්ධන ආනයනය කර ගොඩබෑමේ අවස්ථාව දක්වත් පිරුම්හල් වෙත ප්‍රවාහණය කිරීම දක්වත් දැරීමට සිදුවන පිරිවැය එක් එක් ඉන්ධන වර්ග යටතේ කොපමණද? එම පිරිවැය පිළිබඳව තොරතුරු ඇතුළත් සවිස්තර වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? ගරු කථානායකතුමනි, මම මේ ප්‍රශ්නේ අහන්නේ රජයේ පොරොන්දුනා විපක්ෂයේ ඉන්නකොට වරායේ ගොඩබාන මිලටම රටේ ජනතාවට ඉන්ධන ලබා දෙනවයි කියලා. නමුත් ඒක කෙරෙන්නේ නැහැ. අද හොඳම අවස්ථාව ලැබිලා තිබෙනවා ඒක ක්‍රියාත්මක කරන්න. ඉතින් අපිට අවශ්‍යයි දැනගන්න ඇයි ගොඩබාන මිලටම රටේ පාරිභෝගිකින්ට එදා ජනාධිපතිවරණෙත් මහමැතිවරණෙත් පොරොන්දුණු ආකාරයට ඉන්ධන ටික ලබා නොදෙන්න. ඉන්ධන මත අය කෙරෙන බදු වර්ග හා ප්‍රමාණයන් එක් එක් ඉන්ධන වර්ග 90 කොපමණද? වත්මන් ආණ්ඩුව යටතේ ඉන්ධන මිල ගණන් තීරණය කිරීමේදී යොදා ගැනෙන ඉන්ධන මිල සූත්‍රය කුමක්ද? මේකත් එදා ඡන්දේ කාලේ කිව්වා පවතෙන සූත්‍ර අපි පිළිගන්නේ නැහැ, ජනතාවාදී ජනහිතකාමී සූත්‍රයක් ඉදිරිපත් කරනවායි කියලා. අපි දැනගන්න කැමතියි මොකක්ද මේ ජනතාවාදී ජනහිතකාමී සූත්‍රය අද රජයේ ක්‍රියාත්මක කරන. ඉන්ධන මිල සූත්‍රයේ අනුව මිල ගණන් ගණනය වන ආකාරය පිළිබඳව සවිස්තර වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? මෙරට සමස්ත පාරිභෝජනය සඳහා අවශ්‍ය ඇස්තමේන්තුගත ඉන්ධන බොරතෙල්, ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, දැවිතෙල්, ගුවන් යාන ඉන්ධන යනාදී වශයෙන් ප්‍රමාණයන් මාසිකව හා වාර්ෂිකව වශයෙන් කවරේද? පසුගිය මාස තුන තුළ මාසිකව බෙදා හැරීම සිදු කළ ඉහත ඉන්ධන වර්ගයන් මෙට්‍රික් ටොන් වශයෙන් කොපමණද? එම කාලය තුළ ඉන්ධන වර්ග අනුව වාර්තාගත පාරිභෝජන ප්‍රමාණයන් කවරේ? 2026 ජනවාරියේ සිට මාර්තු දක්වා මෙරටට ආනයනය කරන ලද සමස්ත ඉන්ධන ප්‍රමාණය බොරතෙල්, ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, දැවිතෙල් හා ගුවන් යාන ඉන්ධන ලෙස වෙන්වෙන් වශයෙන් කොපමණද? ආනයනික ඉන්ධන නැව් වශයෙන් shipment wise කොපමණ ප්‍රමාණයක්ද? එම නැව් මෙරටට පැමිණි දිනයන් කවරේද? එම ඉන්ධන මුතුරාජවෙල සහ කොළොන්නා ගබඩා සංකීර්ණ වෙත ගොඩබෑ ප්‍රමාණයන් වෙන්වෙන්ව දක්වන්නේ? මෙරට භාවිතාවන ඉන්ධන වර්ග පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, දැවිතෙල්, ගුවන් යාන ඉන්ධන අතරින් පිරිපහදු කර ඍජුවම ආනයනය කරනු ලබන ඉන්ධන වර්ග කවරේද? බොරතෙල් වශයෙන් ආනයනය කර මෙරට තුල පිරිපහදු කර ලබා දෙන ඉන්ධන වර්ග කවරේද? ඉහත එක් එක් කාණ්ඩයේ යටතේ සිදු කරන සමස්ත ඉන්ධන ආනයන refined imports සහ දේශීය පිරිපහදුව මගින් සපයන ප්‍රමාණයන් වෙන්වෙන්ව කොපමණද? මෙරට ඉන්ධන පිරිපහදු කිරීමේ වත්මන් තත්වය සම්බන්ධයෙන් සපුගස්කන්ධ පිරිපහදුවේ වත්මන් ධාරිතාවය capacity එක හා භාවිතාවන සැබෑ ප්‍රමාණය utilization කොපමණද? එම පිරිපහදුව සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ සඳහා හේතු කවරේ? රජය විසින් මේ වන විට ඇනුම් කර ඇති සමස්ත ඉන්ධන ප්‍රමාණය කීයද? එම ඇනවුම් සැපීමට භාරගෙන ඇති සමාගම් ගණන හා සමාගම් කවරේ? එම ඇනවුම් කර ඇති ඉන්ධන නැව් සඳහා එකඟ වී ඇති වාරික ප්‍රීමියම් ප්‍රමාණය කවරේද? මේ වන විටත් ගොඩබෑ ඉන්ධන නැව් සඳහා ගෙවූ වාරික ප්‍රමාණයන් කවරේද? ගරු කථානායකතුමනි, පෘතුගාලය, ස්පාඤ්ඤය, තුර්කිය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව, ඉතාලිය, ජර්මනිය, එක්සත් රාජධානිය මේ ඔක්කොම රටවල් මේ මිල ඉහළ යෑමේ අර්බුදය තුළ ඇත්ත වශයෙන්ම මිල අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. එතකොට රජය කියනවා භාණ්ඩාගාරය පිරී ඉතිරී යන සල්ලි තියෙනවායි කියලා. ඇත්ත වශයෙන්ම තියෙනවා. ට්‍රිලියන 1.4ක් තියෙනවා. ඇයි මේ මුදල උපයෝගී කරගෙන මේ රටේ පාරිභෝගික ජනතාවට, සමස්ත ජනතාවට, මම කියන්නේ සුපිරි ධනවතුන්ට, සුපිරි පෝසතුන්ට සහන ලබා දෙන්න කියලා. නමුත් මැද පන්ති ඇතුළු සාමාන්‍ය ජනතාවට, දුප්පත් ජනතාවට, උග්‍ර දුප්පත් ජනතාවට, මේ ජන කොට්ටාසවලට ඇයි මිල අඩු කිරීමකට මේ රජය මුල පුරන්නේ නැත්තේ කියන එක මම අහන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ප්‍රශ්න අංක 1 මාර්තු 21 වන දින ප්‍රකාශයට පත් කරන ලද ඉන්ධන මිල සඳහා වැය වූ පිරිවැය ලීටරයකට රුපියල් පෙට්‍රල් 92 ගොඩබෑමේ පිරිවැය රුපියල් 272.65යි මෙහෙයුම් පිරිවැය රුපියල් 21.78යි පෙට්‍රල් 95 ගොඩබෑමේ පිරිවැය රුපියල් 321.96යි මෙහෙයුම් පිරිවැය රුපියල් 23.68යි ලංකා සුදු ඩීසල් ගොඩබෑමේ පිරිවැය රුපියල් 425.70යි මෙහෙයුම් පිරිවැය රුපියල් 22.48යි ලංකා සුදු සුපිරි ඩීසල් ගොඩබෑමේ පිරිවැය රුපියල් 198.74යි මෙහෙයුම් පිරිවැය රුපියල් 18.35යි ලංකා භූමි තෙල් ගොඩබෑමේ පිරිවැය රුපියල් 372.13යි මෙහෙයුම් පිරිවැය රුපියල් 22.90යි ප්‍රශ්න අංක 2 පිළිතුර පෙට්‍රල් 92 නිෂ්පාදන බදු රුපියල් 72යි එකතු කළ අගයමත් බදු රුපියල් 64.29යි පෙට්‍රල් 95 රේගු බදු රුපියල් 21යි නිෂ්පාදන බදු රුපියල් 72යි එකතු කළ අගයමත් බදු රුපියල් 77.21යි ලංකා සුදු ඩීසල් නිෂ්පාදන බදු රුපියල් 50යි එකතු කළ අගයමත් බදු රුපියල් 88.39යි ලංකා සුපිරි ඩීසල් රේගු බදු රුපියල් 15යි නිෂ්පාදන බදු රුපියල් 57යි එකතු කළ අගේ මත බදු රුපියල් 50.75යි ලංකා භූමි තෙල් බදු අය නොකරේ ඒකම දෙවනි කොටස ඉහත ප්‍රශ්න අංක 1 සහ 2හි අඩංගු පිරිවැය අනුව ගණනය කරනු ලැබේ ප්‍රශ්න අංක 3 පිළිතුර පොරතෙල් මාසික ප්‍රමාණය මෙට්‍රික් ටන් 154,583යි වාර්ෂික මිලියන 1,855,000යි ඒක බෙදා හැරීමක් හෝ පරිභෝජනයක් සිදු නොවනවා ලංකා ඔටෝ ඩීසල් මාසික ප්‍රමාණය 93,766යි වාර්ෂික මිලියන 1,125,186යි මාස තුනක බෙදා හැරීම 314,293යි පරිභෝජනයත් එම ලංකා සුපිරි ඩීසල් මෙට්‍රික් ටන් මාසික ප්‍රමාණය මෙට්‍රික් ටන් 2,411යි වාර්ෂික 28,926යි මාස තුනකට බෙදා හැරීම 9,264යි පරිභෝජනය එම පෙට්‍රල් 92 72,084යි වාර්ෂික 865,004යි මාස තුන 351,832යි පරිභෝජනය එමමයි පෙට්‍රල් 95 මාසික 2,160යි වාර්ෂික 25,921යි මාස තුනේ බෙදා හැරීම 10,195යි පරිභෝජනය එමමයි දෙවිතෙල් 44,638යි වාර්ෂික 535,651යි මාස තුනේ බෙදා හැරීම 217,876යි පරිභෝජනය එමම ගුවන් යානා ඉන්ධන 53,794යි මාසික ප්‍රමාණය වාර්ෂික 645,529යි මාස තුනේ බෙදා හැරීම 134,842යි පරිභෝජනය එම එම ප්‍රශ්නයේ දෙවැනි කොටස එමනුම එකෙහි සඳහන් කර ඇත ප්‍රශ්න අංක 5 පිළිතුර ලංකා ඔටෝ ඩීසල් ලංකා සුපිරි ඩීසල් පෙට්‍රල් 92 පෙට්‍රල් 95 දෙවිතෙල් ගුවන් යානා ඉන්ධන එම ප්‍රශ්නයේම දෙවැනි කොටසේ පිළිතුර සබස්කන්ධ පිරුදහ පහදුව මගින් මර්බන් බොරතෙල් භාවිතා කරමින් සාමාන්‍ය ක්‍රියාත්මක ධාරිතාවය 5,300යි මෙට්‍රික් ටන් දිනකට නිපදවන නිෂ්පාදන පහත පරිදි වේ LPG මෙට්‍රික් ටන් 70යි පෙට්‍රල් 92 මෙට්‍රික් ටන් 540යි කෙමිකල් නැප්තා මෙට්‍රික් ටන් 420යි ජෙට් A1 ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටන් 1050යි ඔටෝ ඩීසල් 1600යි දෙවිතෙල් මෙට්‍රික් ටන් 1400යි ඒකම දෙවනි කොටස 2026 මාර්තු මාසය දක්වා ඉන්ධන වර්ගය ලංකා ඔටෝ ඩීසල් පිරිපහදුව මගින් 141,855 මෙට්‍රික් ටන් ආනයනය මෙට්‍රික් ටන් 66,265 ලංකා සුපිරි ඩීසල් ආනයනය මෙට්‍රික් ටන් 6,705 පෙට්‍රල් 92 පිරිපහදුව මගින් මෙට්‍රික් ටන් 46,931 ආනයනය මෙට්‍රික් ටන් 169,522 පෙට්‍රල් 95 ආනයනය මෙට්‍රික් ටන් 10,067 දෙවිතෙල් පිරිපහදුව මගින් 110,290 භූමිතෙල් මෙට්‍රික් ටන් 9,583 ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටන් 77,582 පිරිපහදුව මගින් සහ ආනයනය මෙට්‍රික් ටන් 74,253 ප්‍රශ්න අංක 6 පිළිතුර පිරිපහදුවේ සැලසුම් ධාරිතාව දිනකට මෙට්‍රික් ටන් 6,700යි ඉරාන ලයිට් බොරතෙල් සඳහා වර්තමාන භාවිතය දිනකට මෙට්‍රික් ටන් 5,300යි මර්බන් බොරතෙල් සඳහා ඒකම දෙවනි කොටස ඉරාන ලයිට් බොරතෙල් සම්බාධක හේතුවෙන් ලබා ගැනීමට නොහැකි වීමත් ප්‍රධාන පාරිභෝගිකය වන බටහිර වෙරළ බලාගාරය ඒ කියන්නේ වෙස්කෝස් පවර් ප්ලාන්ට් සඳහා භාවිතා කරන දැවිතෙල් සල්ප ප්‍රමාණය 2% දක්වා අඩු කිරීමට සිදුවීමත් අධික සල්ප දැවිතෙල් HFO භාවිතා කරන බලාගාර බොහොමයක් වසා දැමීමත් හේතුවෙන් ඉරාන ලයිට් බොරතෙල් වෙනුවට මර්බන් බොරතෙල් භාවිතයට මාරු වීමට සිදු වී ඇත. අංක 7 ප්‍රශ්න අංක 7 ඇමුණුඹ බිවි සභාගත කරන
ගරු පක්ෂනායකතුමා
මම අහන්න කැමති විශේෂයෙන්ම ඔක්ටේන් 92 පෙට්‍රල් 25%කින් වැඩි කරා ඔක්ටේන් 95 පෙට්‍රල් 24%කින් වැඩි කරා සුදු ඩීසල් 26%කින් වැඩි කරා සුපර් ඩීසල් 25%කින් වැඩි කරා භූමි තෙල් 30%කින් වැඩි කරලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් අපි එනර්ජි කැරියර්ස් හැටියට හිතලා බැලුවොත් ලිට්‍රෝ ගෑසුත් වැඩි කරලා තිබෙනවා විශාල ප්‍රමාණයක්. ඒ වගේම ලාෆ් ගෑසුත් වැඩි කරලා තිබෙනවා විශාල ප්‍රමාණයක්. ලිට්‍රෝ ගත්තොත් දළ වශයෙන් 19%ක් ලාෆ් ගත්තොත් දළ වශයෙන් 22%-23% අතර ප්‍රමාණයක්. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ මම නැවතත් වරක් අහන්න කැමති රජයේ නියෝජනය කරන අමාත්‍යවරයාගෙන් ඉන්දියාව, ඉතාලිය, ජර්මනිය, එක්සත් රාජධානිය, මැලේසියාව, ඉන්දුනීසියාව, තුර්කිය, ස්පාඤ්ඤ, පෘතුගාලය ඇතුළු තවත් රටවල් බොහොමයක් මේ මිල වැඩිවීම තුළ පාරිභෝගික ප්‍රජාවට යම් සහනයක් ලබා දෙන මොහොතක කිසිදු සහනයක්වත් මේ මොහොත වෙනකම් මම දන්නේ මේ ප්‍රශ්නය ඇහුවෙන් පස්සේ සහන දෙන්න පටන් ගනීද කියලා. නෑ බය වෙලා නෑ මේ සභානායකතුමා. ඇත්තටම මේ සහන ලබා දෙන්නේ කියන කතාව මේ අදහපු ප්‍රශ්නයක් නෙමෙයි. මේක සති ගණනාවක් පුරාවටම අපි මොකද නිතරම කතා කරයි කියන එක. ඒ නිසා විශේෂයෙන්ම අපේ වගකීම තමයි 120,000 ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීම. ගරු කතානායකතුමනි, කෘෂිකර්මාන්තය, ධීවර ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්, ස්වයං රැකියාලාභී, කුලී සේවාවේ නියැලී සිටින අය, භාණ්ඩ සේවා, මේ හැම අංශයක්ම අද බිඳ වැටිලා, අද කඩා වැටිලා මේ රටේ ජනතාවට පමණයි මට පේන්නේ මේ මේ විශේෂයෙන්ම රටවල් බොහොමයක් අතරින් කිසිදු සහනයක් අද වෙනකන් ලබා දීලා නැත්තේ. ඉතින් මං අහන්න කැමති කවදද ඇමතිතුමා අර ජනාධිපතිවරණයේ පොරොන්දු වුණු අර ගොඩබාන මිලටම ලබා දෙනවයි කියපු පාරිභෝගිකයගේ මිල මොකද ඇමතිවරයාට යනවායි කිව්වා කොමිස් මුදලක් නිලධාරීන්
ගෙනවා කොමිස් මුදලක්
භාණ්ඩාගාරයට වෙනම රුපියල් 50ක් දෙනවායි කිව්වා බදු ඔක්කොම ඉවත් කරනවායි කිව්වා මේකට SSCL එක ගහනවා කස්ටම්ස් ඩියුටි එක ගහනවා ගහන්න පුළුවන් හැම ඩියුටියක්ම ගහනවා අපි පොරොන්දු වුණේ නැහැ ගොඩබාන මිලට ලබා දෙනවා කියලා
මේ රජයේ
ඒක කියලා තමයි බලයට පත් වුණේ ඉතින් කවදාද ගොඩබාන මිලට තෙල් ටික ලබා දෙන්න අත වශයෙන්ම ජනාධිපතිතුමත් පොරොන්දු වුණායි
අවසන් කරන්න
ඕනේ අවසන් කරන්න
ඔව්
අවසන් කරන්න බෑ එහෙම ලේසියෙන් ලක්ෂ 220
විනාඩි දැන් ඔබතුමා විනාඩි 4ක් පැහැදිලි කර ගැනීම දැන් විනාඩි 3ක් ගියා
අවසන් ගොඩබාන
දැන් මේක විවාදයක් එන්න බෑනේ මේක මේ සභානාගිතුමා
මේ කතා කරන්නේ AI සජිත් ප්‍රේමදාස නැත්නම් ඇත්ත සජිත් ප්‍රේමදාස
ගරු විපක්ෂනායකතුමා අවසන් කරන්න දැන් ඔබතුමා විනාඩි 3ක් ගත්තා මේ කරුණ පැද ගරු විපක්ෂනායකතුමා
මම කවදාවත් හිතුවේ නැහැ සභානායකතුමාට පෙනීමේ දුර්වලකමක් තිබෙනවා කියලා ඒ නිසා මම ඔබතුමා දැන් අග්‍රාමාත්‍යතුමියත් ළඟ ඉන්න නිසා මම යෝජනාවක් කරන්න කැමති මේ
අවසන් කරන්න ගරු විපක්ෂනායකතුමා
කරුණා කරලා AI උත් සබ්ජෙක්ට් එකක් හැටියට අපේ රටේ විෂය නිර්දේශයට ඇතුළත් කරලා
ගරු මේ අමතර මේ පැහැදිලි කර ගැනීම තියන්න ගරු මේ අමාත්‍යතුමා මේ ඔබතුමා විනාඩි 4ක් ගත්ත මේ පැහැදිලි කර ගැනීම
මගේ ප්‍රශ්නෙට මගේ පැහැදිලි කර
ගැනීම ගරු සභානායකතුමා
කතානායකතුමනි අපිට එක්සරයක් සම්මරින් ගැන ලෙක්චර් එකක් දුන්නා ඔබතුමා මේ AI ගැන වෙනම ලෙක්චර් එකක් දෙන්න ඔබතුමාට ඔච්චර කාලෙ ගන්න අවස්ථාවක් නැහැ
ඔබතුමා විනාඩි ගරු විපක්ෂනායකතුමා
අවසන් කරන්න
අවසන් කරන්න විපක්ෂනායකතුමා දැන් විනාඩි 4ක් ඔබතුමාගේ කරුණු පැහැදිලි කර ගැනීමට කාලෙ ගත්තා
හරි ගරු කතානායකතුමනි
විනාඩි
සභානායකතුමාට ලැබෙන වරප්‍රසාදයෙන් මට
නෑ දැන් ඔබතුමා නෑ ඔබතුමා විනාඩි 4ක් වෙනම වැරගෙන තියෙන කාරණාව මම මේ කියන්නේ
හරි ඔව් ගරු කතානායකතුමනි ඔව් සබ්මරීනේ ගැන ඇහුවේ අපේ රටේ මුහුදු තීරය ආරක්ෂා කරගන්නට මේ ආණ්ඩුවට බැරි නිසා ඒකයි ඇහුවේ
දැන් ඔබතුමා
මම අහන්න කැමතියි ගරු ඇමතිතුමාගෙන් පැහැදිලි කිරීමක් හැටියට කවදද අර ජනාධිපතිවරණේ මහමැතිවරණේ මේ රටේ පාරිභෝගික ජනතාවට ගොඩබාන මිලටම ඉන්ධන ලබා දෙනවයි කිව්වා මේ මිලටම කවදද ඒ කාරණාව
ගරු අමාත්‍යතුමා ගරු අමාත්‍යතුමා ඔබතුමා මේ ප්‍රශ්නේ අහන්න විනාඩි 4ක් ගත්තා.
ගරු කතානායකගේ තියෙන පැහැදිලි කිරීමක් නේ බලාපොරොත්තු වෙන්නේ මං හිතන්නේ. විශේෂයෙන්ම ඇත්තටම එතුමාට අර කොම හැදිලා වගේ මේ පැහැදිලි කිරීම ඇහුවට රටේ ජනතාවට මං හිතනවා මේක පැහැදිලි කිරීමක් අපි කරන්න ඕනේ. මොකද මාර්තු මාසයේ ඩීසල් පෙට්‍රල් මිල සංශෝධනයේදී ලෝක වෙළඳපළේ ඇති වෙච්ච තත්ත්වය මත මේ යුද්ධය නිසා විශේෂයෙන්ම අපි ඩීසල් ලීටරයක් සඳහා රජය රුපියල් 100ක් ලීටරයකට දරා ගැනීමක් කරලා තිනවා ආණ්ඩුව පැත්තේ. ඒවා තමයි අපි සහන දීලා තියෙන්නේ. ඒවා දන්නේ නැහැ වගේ නිින්දෙන් ඇහැරලා වගේ කරන්නේ අර කිව්වා වගේ AI ද කියලා ඒකට ෆීඩ් කරලා නැද්ද කියලා මට සැකයක් තියෙනවා. මොකද ෆීඩ් කරොත් නේ AI වලින් වැඩ කරන්නේ. ඒ සැකෙත් තියෙනවා. මොකද අපි පෙට්‍රල් වලටත් 92කටත් රුපියල් 20ක් ලීටරයක් සඳහා රජයේ විසින් සහනයක් ලබා දීලා තියෙනවා. ඒ වැඩි කිරීමට ඒක පේන්නේ නැති වුණාට ඒක රජයේ විසින් දරා ගැනීමක් කරලා තියෙනවා. අපි එහෙම සහන දීලා තියෙනවා. ඉදිරියටත් අපි මේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සහන ලබා දීම අනිවාර්යෙන් කරනවා. මොකද පෙට්‍රෝලියම් එකේ බිලියන 884ක ණය කන්දක් ඉතුරු කරලා ගිය කට්ටිය තමයි දැන් සහන ගැන කතා කරන්නේ. මං හිතනවා ඒක ජනතාව විදිහට බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. අපි මේකේ කිසිම විදිහකින් ඛනිජ තෙල් හිගයක් ඇති නොවෙන්න රටේ තත්ත්වය ඇති කරලා තියෙනවා කලමනාකරණය කරලා තියෙනවා. එතකොට යම් මිලක් වැඩි වීමට සිදු වෙනවා. මොකද මේව පවත්වාගෙන යන්න බෑ. ඒ වගේම 143ක් වෙන පුද්ගලික සැපයුම් පිරෝම්හල් හිමියෝ කොම්පැනි තුනක් තියෙනවා. හරිනේ. එතුමාලා රුපියල් 200ක් විතර තමයි 200කට එහා වැඩි කිරීමක් ඉල්ලුවේ. හරිනේ. අපි අපි අපිට පුළුවන් 157ක්. මොකද මේවා විකුණලා තියෙන්නේ අපි නෙමෙයි. කොම්බැටි තුරකට විකුණලා තියෙන්නේ අපි නෙමෙයි. ඒකේ රිස්ක් එක දැන් තමයි තේරෙන්නේ. රජය මේ තියාගැනීමේ වැදගත්කම දැන් තේරුම් ගන්න ඕනේ. සහන දෙන්න නම් ඒවා රජයේ තියෙන්න ඕනේ. 157කින් විතරක් අපි තෙල් දුන්නොත් එහෙම රටට මොකද වෙන්නේ? එතකොට ඒ ඉල්ලීමුත් අපිට සලකන්න බලන්න වෙනවා. මොකද ඒ ඉල්ලීම් සලකා බලලා තමයි මේ යම් පැඩවීමක් කරන්න වෙලා තියෙන්නේ. එතෙන්දී අපි රජයේ විදිහට දරා ගැනීමක් කළා. අපි රජයේ මුදල් ඒකට වැය කළා. මේ ජනතාවට ඒක සහනය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් අපි ඒ ගැන කටයුතු කරමින් යනවා. මොකද අපි ජනතාවගෙන් පත් වෙච්ච ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් විදිහට. බොහොම සතුටු.
ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. கௌரவ சபாநாயகர் அவர்களே, பின்வரும் விடயத்தினை கிராமிய அபிவிருத்தி, சமூக பாதுகாப்பு மற்றும் சமூக வலுவூட்டுகை கௌரவ அமைச்சர் அவர்களின் கவனத்துக்கு கொண்டு வர விரும்புகின்றேன். தங்களது அமைச்சங்கள் இயங்கி வருகின்ற தேசிய சமூக அபிவிருத்தி நிறுவனமானது NISD 1952 ஆண்டு இலங்கையில் சிலோன் இன்ஸ்டிடியூட் ஆஃப் சோசியல் ஒர்க் CISW என்ற பெயரில் சமூக பணி சோசியல் ஒர்க் கல்விக்கான முதல் தொழில்முறை பயிற்சி நிறுவனம் ஒன்றை நிறுவியது. சமூக பணியாளர்களை தொழில் முறையாக பயிற்றுவிப்பதே இதன் பிரதான நோக்கமாக இருந்ததுடன், சமூக பணியில் டிப்ளோமா மற்றும் உயர்தர டிப்ளோமா பாடநெறிகள் வழங்கப்பட்டன. இன்னொரு நிறுவனம் படிப்படியாக வளர்ச்சியடைந்து 1992 ஆண்டு இலங்கையின் நேஷனல் இன்ஸ்டிடியூட் ஆஃப் சோசியல் டெவலப்மெண்ட் ஆக்ட் No. 41 of 1992 என்ற பாராளுமன்ற சட்டத்தின் மூலம் அதிகாரப்பூர்வமாக தேசிய சமூக அபிவிருத்தி நிறுவனம் நேஷனல் இன்ஸ்டிடியூட் ஆஃப் சோசியல் டெவலப்மெண்ட் NISD என்ற பெயரில் உயர்கல்வி அமைப்பாக உருவாகியது. இந்நிறுவனம் சமூக பணியின் தொழில்முறை கல்வி, பயிற்சி மற்றும் ஆராய்ச்சி வடிவமாக செயல்பட தொடங்கியதுடன், இது சமூக பணியில் உயர்கல்விக்கான பாதையை வகுத்துள்ளது. கௌரவ சபாநாயகர் அவர்களே, பின்னர் பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழுவினுடைய பரிந்துரைக்கு இணங்க 2005 ஆண்டு இலங்கை அரசு யூனிவர்சிட்டிஸ் ஆக்ட் No. 16 of 1978 கீழ் NISD பட்டம் வழங்கும் திறன் கொண்ட உயர்கல்வி நிறுவனம் என அறிவித்தது. இதன் மூலம் இந்நிறுவனம் பிரபலமான சமூக பணித்துறையில் பட்டப்படிப்புகளை வழங்கும் உயர்கல்வி நிறுவனமாக மாற்றம் கண்டது. பின்னர் சமூக பணி இளமானி பட்டப்படிப்பு பேச்சுலர் ஆஃப் சோசியல் ஒர்க் மற்றும் சமூக பணி முதுமானி பட்டப்படிப்பு மாஸ்டர் ஆஃப் சயின்ஸ் ஒர்க் சோசியல் ஒர்க் உள்ளிட்ட மேல்தர பட்டப்படிப்புகளை வழங்கும் வகையில் அதிகாரங்கள் விரிவுபடுத்தப்பட்டு தற்போது வரை கல்வி செயற்பாடுகள் மிகச்சிறப்பாக இடம்பெற்று வருகிறது. கௌரவ சபாநாயகர் அவர்களே, குறிப்பாக நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற கிழக்கு மாகாணத்தைச் சேர்ந்த அதிக அளவான மாணவர்கள் இந்நிறுவனத்திலே சமூக பணி கற்கையில் இளமானி மற்றும் முதுமான பட்டப்படிப்புகளின் பூர்த்தி செய்து உள்நாட்டிலும் வெளிநாட்டிலும் பல்வேறுபட்ட துறைகளில் சேவை புரிந்து வருகின்றனர் என்பதை நினைவு கூறுவதுடன், இன்றும் கிழக்கு மாகாணத்தைச் சேர்ந்த அதிக அளவான மாணவர்கள் கற்றல் நடவடிக்கைகளை மேற்கொண்டு வருகின்றனர். கௌரவ சபாநாயகர் அவர்களே, இருப்பினும் இந்நிறுவனத்தின் ஒரு தேசிய பல்கலைக்கழகத்துடன் இணைப்பதற்கான முன்னெடுப்புகள் பல வருடங்களாக நடைபெற்று வந்தாலும் இதுவரை எந்தவிதமான நடவடிக்கைகளும் நடைபெற நான் அறிகின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, இது தொடர்பில் கடந்த 20-25 மார்ச் மாதம் 17 இடம்பெற்ற அமைச்சரவை தீர்மானத்தின்படியும் நீங்கள் தேசிய சமூக அபிவிருத்தி நிறுவனத்தின் நிர்வாக குழுவினருக்கு வழங்கிய அறிவுறுத்தல்களின்படியும் நிறுவனத்தின் பணிப்பாளர் நாயகம் சிரேஷ்ட பேராசிரியர் பிரேமகுமார் டி சில்வா அவர்களின் தலைமையில் நீங்கள் நியமித்த தொழில்நுட்ப குழுவினரால் முன்மொழிவு ஒன்றும் தயாரிக்கப்பட்டு உங்களிடம் வழங்கி வைக்கப்பட்டதன் அறிகின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே, அத்தோடு இந்த நிறுவனத்தின் தேசிய பல்கலைக்கழகம் ஒன்றுடன் இணைத்து தருமாறு கோரி 2019 ஆண்டு மற்றும் 2025 ஆண்டுகளில் மாணவர்கள் போராட்டங்களும் இடம்பெற்றுள்ளதை நான் அறிகின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, இந்நிறுவனத்தை தேசிய பல்கலைக்கழகம் ஒன்றுடன் இணைப்பதற்கு ஆவண செய்யுமாறு இந்த உயரிய சபையிலே தங்களிடம் வினயமாக கேட்டுக்கொள்கின்றேன். எதிர்காலத்தில் இந்நிறுவனத்தை தேசிய பல்கலைக்கழகம் ஒன்றுடன் இணைப்பதற்கு உடன்படுகின்றீர்களா? எதிர்காலத்தில் இந்நிறுவனத்தை தேசிய பல்கலைக்கழகம் இணைப்பதற்கு வாய்ப்புகள் உள்ளதா? இந்நிறுவனத்தை தேசிய பல்கலைக்கழகம் இணைப்பதற்கு தற்போது வரை எடுக்க நடவடிக்கை என்பதை சபையில் தெரிவிக்குமாறு அன்புடன் கேட்டுக் கொள்கின்றேன். நன்றி.
கரு அமாத்தியதுமா.
கரு கதாநாயகத்துவமணி, பேரிங் ஸ்தோத்திரம் வேணுமா கரு மந்திரித்துமாகே பிரஸ்னேட்ட பிளித்துர பலவினி பிரஸ்னேட்ட ஓவு එතුමා අහන්නේ විශ්වවිද්‍යාලය සමග ඒකාබද්ධ කිරීමට එකඟද කියලා. එකට ඔව්. දෙවෙනි එක අහන්නේ මෙම ආයතන ජාතික විශ්වවිද්‍යාලයක් සමග ඒකාබද්ධ කිරීමේ ඉඩකඩ පවතීද කියලා. පිළිතුර ඔව්. තුන්වෙනි ප්‍රශ්නය මෙම ආයතනයේ ජාතික විශ්වවිද්‍යාලයක් සමග ඒකාබද්ධ කිරීමේ මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග ගරු කතානායකතුමනි, අපේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳව සමාලෝචනය කරලා කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු 17 වෙනි දින කමිටුවක් පත් කළ තියෙනවා. මේ කමිටුව මගින් මෙම ආයතනය පිළිබඳවත් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළ තිබෙනවා. ඒ අනුව ජාතික සමාජ සංවර්ධන ආයතනය විශ්වවිද්‍යාලයකට අනුබද්ධ ආයතනයක් බවට පත් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ගේ 2025 ජූලි 30 දිනැති ලිපිය අනුව ස්ථාපිත කරන ලද කමිටුවට පැවරුණු කාර්ය අනුව ජාතික සමාජ සංවර්ධන ආයතනයේ නෛතික ව්‍යුහාත්මක කළමනා කරන හා කාර්ය මණ්ඩල තත්ත්වයන් පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කර ආයතනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් බවට පත් කිරීමේ හැකියාව පිළිබඳව නිර්දේශ සහිතව එහි අවසාන වාර්තාව 2025 දෙසැම්බර් 16 දින අග්‍රාමාත්‍ය කාර්යාලයට භාර දීලා තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම්ගේ 2026 පෙබරවාරි 9 දිනැති ලිපිය මගින් අප අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන ජාතික සමාජ සංවර්ධන ආයතනය සම්බන්ධයෙන් ලබා දී ඇති 2025 මාර්තු 17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීමට අදාළ නිර්දේශ සහිත සක්‍යතා අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අනු කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ කමිටු වාර්තාව අනුව මෙම ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කළ හැකි බවට නිර්දේශ ඉදිරිපත් කරලා තිබෙනවා. එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා 2026 මාර්තු 24 වෙනි දිනදා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යයන මණ්ඩලයේ සහ පාලක සභාවේ අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඒ අනුව ක්‍රියාකාරී සැලැස්මක් මේ වෙනකොට සකස් කරලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ ඊටත් අමතරව මේ කරුණ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ සමගත් අපේ මූලික වශයෙන් සාකච්ඡා පවත්වලා තිබෙනවා ගරු කතානායකතුමනි. මේ කමිටුව විසින් යෝජනාවලිය සකස් කිරීමට පෙර දැනට ඉදිරිපත් කර ඇති ශක්්‍යතා අධ්‍යයන වාර්තාව සඳහා අනුකූලතා වාර්තාවක් කම්ප්ලයන්ස් රිපෝර්ට් එකක් සකස් කරලා තිබෙනවා. ඒ කම්ප්ලයන්ස් රිපෝර්ට් එකටත් 2026 මාර්තු 27 වෙනි දින පැවති ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පාලක සභාව විසින් අනුමැතිය ලබා දීලා තිබෙනවා. මේ ක්‍රියාකාරී සැලැස්ම මම එමනුම එක විදිහට සභාගත කරන ඔබතුමාගේ දැනගැනීම සඳහා ඒ වාර්තාව ඒ රිපෝට් එක අනුව දැනට ප්‍රධාන කරුණු 6ක් යටතේ අපි ක්‍රියාකාරී සැලැස්මක් හදලා තියෙනවා. ඒ ක්‍රියාකාරී සැලැස්ම 2026 පෙබරවාරි 23 වෙනි දින සිට ආරම්භ වෙලා අපි බලාපොරොත්තු වෙනවා දැනට තියෙන ටයිම් ෆ්‍රේම් එක අනුව 2026 මැයි මාසේ 31 වෙනකොට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඒ ගැසට් එක ඉදිරිපත් කරන්න. ඒ මොකද ඒ සම්බන්ධයෙන් දැනට තියෙන පනතේ සංශෝධනයක් අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් ඇක්ෂන් ප්ලෑන් එක මම සභාගත කරනවා ගරු කතානායකතුමනි වැඩිදුර තොරතුරු සඳහා.
ගරු මන්ත්‍රීතුමා
ඔබතුමාටම ස්තුතිවන්ත වෙනවා. Thank you.